හොඳට බලන්න මම මුලින්ම ඕගොල්ලන්ව එක පොරොන්දුකට ගත්ත මතකද අතීත අවිද්‍යාවක් පෙන්වන්නද නෙමෙයි අනාගත අවිද්‍යාවක් පෙන්වන්නද නෙමෙයි වර්තමානයේක සිද්ධියක් පෙන්වන්නයි එන්නේ කියන එකකට ඕගොල්ලන්ගේ මනස ගත්ත නේද අන්න එතන ඉඳන් තමයි මේ දැන් පරිච්ඡසම්පාදේ පටන් ගන්නෙ මේ දැන් අර ස්කන්ධ ටික මේ සිද්ධියට යටත් නැහැ ඉන්කමින් එක යටත් නැහැ මේ අවිද්‍යාපත්‍ය සංකාර කියන චක්‍රයේ ඇතුළත. ඒකියේ මුලින්ම මට කනබුන ආහාරයෙන් යුක්ත රූපයක් ඇස් ඉදිරිපිටට ආවේ ඇහත් අනාත්ම ධර්මයක් පේන රූපයත් ආහාරයෙන් හටගත්ත මේ දෙන නිසා චක්කු විඥානය උපන්නේ ස්පර්ශ නිසා මෙහෙම රූපයක් පේනවා කියන තැන තමයි ඇත්ත වුණොත් උපකාර ඕක අනාත්මයි ධර්මතාවය. ඔය ටිකේ ඇත්ත නොදන්නාකම දකින්න අවිද්‍යාව කියනකොට ඔන්න ජීවිතේ දැන්. එහෙම උපුල් මහත්තයා කියන සතහන හිටින එක දකින්න දැන් අවිද්‍යාපච්චය සංකාර ඔන්න නිමිත්ත. දැන් මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන හැටි පෙන්වන්නයි එන්නේ. අර ඉස්සෙල්ලා ස්කන්ධ ටික තිබුණේ ඒක මේ ජරා මරණ නැහැ. දුක විතර නැහැ. එතන ධර්මතාවය. දැන් ඔන්න අවිද්‍යා වකිව්වේ ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම නොදන්නාකම නිසා අල්ලගෙන වින්දා. වින්දාම ඒක හේම මතක හිටියා. ඔන්න දැන් ඒ නිමිත්තට කිව්වා අවිද්‍යාවෙන් හටගත් සංකාර. දැන් නිමිත්ත නිකන් නෙමෙයි. මේ නිමිත්තට අපි හිතලා තියන්නේ පුද්ගලයෙක්, මිනිසෙක්, උපුල් මහත්තයා කියලා. එතකොට මේකේ තියෙන තණ්හා උපාදාන කියලා ටිකකුත් කෙනෙක් හැටියට අත්වාද උපාදානය තියෙනවා, දේවල් කාරණා හැටියට කාම උපාදානය තියෙනවා. ඒවට කැමැත්තක් තියෙනවා. ඕකේ දැන් ওই නිමෙත්තේ තේරෙන නේද? හරි. ඔන්න දැන් අවිද්‍යා සංඛාර කියනකොට උපුල් මහත්තයා කියන සතහන දකින්ද මේ පටිච්ච සම්පාද චක්‍රයේ මේ උඩ දෙක. උපුල් මහත්තයා බලන් යන්න හදන්නේ දැන්. දැන් මෙතන සංදියක් කියලා කිව්වේ පෙර ස්කන්ධ ටික, ඒ කියන්නේ ඇතුළට එන ටික උදව් කරගෙන අවිද්‍යාවෙන් කර්ම හදාගන්න පැත්තකුත් තියෙනවා. කර්ම විඥානය. ඒ කියන්නේ උපුල් මහත් රූපය මුල් කරගෙන උපුල් මහත්ය කියන නිමිත්තක් හදාගන්න පැත්තටත් මේ නිමිත්ත සම්බන්ධයි. මේ නිමිත්ත ආපහු ඇහැ උපදින පැත්තට සම්බන්ධයි. දෙපැත්තක සම්බන්ධයක් තියෙනවා. ඒ කිව්වේ දැන් උපුල් මහත්යව බලන් යනවා කියලා සිහි කරලා අපි යන්න යනකොට වෙන්නේ ඔන්න දැන් විඥානය නිසා නාම රූප වෙලා ආයතන ටික ඇදිලා ආයත් ස්පර්ශය නිසා මේ රූප නිමිත්ත පේනවා. තේරුණා නේද? දැන් ඔන්න අපි සංකාරපච්ච විඥානං මේ වර්තමාන කර්ම කළ නිසා මේ ආයතන ටික හදාගෙන තියෙනවා. දැන් මෙතන තියෙන දෝෂය තමයි ඇහැට පෙනෙනවත් එක්කම උපුල් මහත්තයා කෙනෙක් කියන ටික වේගෙන් මනසේ යෙදෙනවා. ඇයි කලින් මනසේ හදාගත්ත ටිකනේ? කවදාවත්ම කෙනෙක් පෙනෙලා නෙමෙයි මේ තියෙන්නේ. ස්කන්ධ ටික තියෙන තැනක දෙපැත්තෙන්ම කර්ම කෙලෙස් මනසේ යෙදෙනකොට පුද්ගලියෙක් හම්බ වෙනවා, පුද්ගලෙක් ඉන්නවා වගේ මේ වෙන්නේ සිද්ධිය. හොඳට බලන්න දැන් දෙවනුවට අපි කල්ැතුවම ආවේ උපුල් මහත්තයා බලන් යනවා කියලා. මම එහෙම හිතාගෙන කර්ම නිමිත්ත තුල පුද්ගලයෙක් ඉන්නවා කියන අදහසින් හිටියත් මම ආයෙත් අනාත්මෝ හේතුන්ගෙන් හටගත් ආයතන ටිකමයි උපද්දවා ගන්නෙ. ආයෙත් කනබුන ආහාරෙන් යුක්ත ස්පර්ශ නිසා හටගත් ආයතන ටිකයි උපද්දන්නේ. හැබැයි මේ ඉපදීමට දැන් මගේ මෝඩකම මුල් වෙලා. කෙලස් ටික මුල් වෙලා. එතකොට තියෙන දෝෂේ තමයි ඇහැට පෙනෙනවත් එක්කම ෂණිකවමට උපුල් මහත්ය කියන එක ආපහු මනසේ යෙදෙනවා. දැන් වර්තමානයේ ඇහැ රූප චක්කු විඥානයේ තියෙන තැනක දෙපැත්තෙන් මට කර්ම කෙලස් කියන දෙක යෙදුනහම ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් පුද්ගලයෙක්ම හම්බ වෙනවා මට කෙනෙක්ම හම්බ වෙනවා කියන තැනකින් වෙන්නේ අපිට දකින අරමුණ ගාහනේ වෙන්නේ කර්ම කෙලස් කියන දෙක උපද්දලා ස්කන්ධය ටික නිරුද්ධ වෙන එක කිසිම වෙලාවකදී අපි හිතාගෙන ඉන්න පුද්ගලයෙක් හම්බුණා හැම නෙමෙයි දැන් මේ මුළු චක්‍රේම වර්තමානයේක සිද්ධියක් වෙන්නන්නේ මුළු චක්‍රේම වර්තමාන සිද්ධියක් වෙන්නන්නේ ඒ කියන්නේ දැන් දෙවුණුවට හිතේ තියෙන නිමිත්ත සිහි කළා උපුල් මහත්ය බලන්න යනවා කියලා ගියාම උනේ විඥානාමෘත සලායතන පස්ස වේදනා කියන්නේ ආයෙත් රූපයේ පේන මට්ටමට ඉපැද්දුවා අපි එහෙම හිතාගෙන ගියත් ඉපැද්දුණු තැන තියෙන්නේ අනාත්මය උපදිනවත් එකම කැමැත්ත පුද්ගලය කියන කම කියන තණ්හා උපාදාන කියන ගති ටික නම් මනසේ යෙදෙන්නේ දැන් ස්කන්ධ ටික පේන්නේ මුලිනුත් දෙපැත්ත තිදිලා ඔන්න පුද්ගලයෙක් බලන්න ගියා උපුල් මහත්ය බලන්න ගියා උපුල් මහත්ය හම්බුණා වගේ තැනදී අපිට තේරෙන්නේ උනේ පෙරපසු දෙකේ ස්කන්ධ තියෙන තැනක කර්ම කෙලෙස් යෙදිලා දැකලා ඇසුරු කළා ඒත් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා භවය වෙනවා කියන්නේ උපුල් මහත්ය කියලා කෙනෙක් ඉන්නවා කියන තැනකින් මනස හදලා අතහැරෙනවා අපිට ඔය වගේ ස්පර්ශ ආයතන 6 හරහම එන අරමුණු හටගෙන නිරුද්ධ වෙනවා ඒව නිරුද්ධ වුණාට අපිට ඇති බවට නිමිති හිටිනවා ඊට පස්සේ ඒ නිමිති හොයාගෙන තමයි ආපහු අපි මේ ආයතන ටික උපදින්න පවත්තන්නේ එතකොට කරන්නේ මෙතන තියෙන දේ දෝෂේ තමයි මේ ස්කන්ධ ටික මෙතන ටික ගොඩක් ගැඹුරු සිද්ධියක් මම මේ කියන්න හදන එක. ඒ කියන්නේ ස්කන්ධ ටික අනාත්මෝම හැමදාම. කනබුන ආහාරයෙන් යුක්ත රූපය කිසිම දවසක පුද්ගලයෙක් උනේ නෑමයි. ඒ ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා කෙනෙක්ගේ උනේ නෑමයි. ඇහැට පේනවා කියන ටික. ඒ බව නොදන්නාකම නිසා හටගෙන නිරුද්ධ වුණාට ඇති බවට නිමිත්ත අපේ මනසේ හිටියාම මනසේ තියෙන නිමිත්තටයි අපි කෙනෙක් කියලා හිතුවේ කෙනෙක් කියලා කිව්වේ සෙනෙහස ආදරය කියන කාරණා ටික තණ්හා උපාදාන කියන ටික ඇති කරගත්තේ ඊට පස්සේ ඒ නිමිත්ත කෙරෙහි තියෙන තණ්හාවෙන්මයි ඒකයි දැන් මේ මෙතන තියෙනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියලා මෙතන ඵල හේතු සංදියට මේ ඵලයට හේතු හදා ගන්නවා කියන තැනක අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියනකොට ඒ අවිද්‍යාවෙන් හටාගත්ත කර්ම නිමිත්ත කෙරෙහි ඒ කියන්නේ හිතේ හිතේ ඕගොල්ලෝ ඕගොල්ලන්ට හිතෙන්නේ දරුවා ගැන හිතනවා කියලා. අපි කියමුකෝ දැන් ඕගොල්ලන්ට අපිට පේන්නේ දැන් හටගෙන මෙහෙම රූපේ පේනවා. පේනකොට හොඳට මේක අල්ලගෙන මේ අරමුණ අල්ලගෙන හිතනකොට ඇහැ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධ වෙනවා දැකපු දේ හේමම හිටිනවා. දැකපු දෙයට හිතනවා පුද්ගලයෙක් ගැන හිතනවා කියලා අපි එක එක දේවල් හිතනකොට මේ හිතේ තියෙන නිමිත්තමයි හොඳට අලුත් ඇඩියා වෙන්නේ. හිතේ තියෙන නිමිත්තට කරුණ එකතු වෙන්නේ. ඊට පස්සේ ඇහැට මේ 13 අනත්තේ ගැටෙනකොට අර විස්තර ටික තමයි එහෙමම මතුවෙන්නේ අපිට. එහෙම නැතුව ඇහැට පුද්ගලයා දකින මේ පුද්ගලයෙක් වෙනිලා පුද්ගලයා හම්බ වෙනවා නෙමෙයි මේ වෙන්නේ. ආපහු ඒ නිමිත්තට අපි හොඳට ඒක අලුත් ඇඩියා කරන හැම වෙලෙම එක එක විදිහට අලුත් ඇඩියා කරනකොට මනෝපුබ්බංගම ධම්මා කියලා කිව්වේ මනස සිල් ධර්මයන්ට පෙරටුව ගමන් කරනවා සිතුවිලි උපදවන්නාද වෙනවා කියලා දූෂ්‍ය වූ මනසකින් ක්‍රියා කළොත් ලැබෙන විපාකයේ දුක කියලා කිව්වේ දැන් මේ නිමිත්තට මේ මනුස්සයා හොඳ නැහැ තරහකාරයෙක් අරහෙනේ කියලා හිතන්නකො ඇහැට රූපේ පේනකොටම කනබුන ආහාරින් යුක්ත රූපේ තග්ගල අර විස්තර ටිකේ ඔයගලන්ට අප්‍රියං හා අමනාපකම දුක ලබා දීලා ඇති. ඔයගලන්ට ආදරයේ සෙනෙහසෙහි කියන ටිකෙන් නම් ওই නිමිත්තට හිතුවේ මගේ දුව පුතා දරුවා කියලා නම් හිතුවේ. අනාත්ම වූ රූපය ඇහැට ගැටෙනකොටම ඕගොල්ලොන්ගේ හිතේ ඇලිම ඇති වෙන විස්තර ටික තග්ගල උපදලා ඇති. ඔගොල්ලෝ ස්කන්ධ ටික දන්නෙත් නැත්නම් කෙලස් ටික දන්නෙත් නැත්නම් මේ ස්කන්ධයි කෙලසි දෙකම එකට එකතු කළ පංච උපාදාන ස්කන්ධ දුකක් විඳින්නේ. එතකොට මෙතනදී මට පෙන්වන්න ඕනේ ටික තමයි හැම කාරණාවකම ස්කන්ධ ටික හම්බ වෙද්දී අපේ මනසේ කර්ම කෙලස් ටික කියන ටික ඇති කරලා ස්කන්ධ ටික නැති වෙනවා. දැන් කර්ම කෙලස් ටික තමයි ඇති බවට අපේ මනස තියෙන භවය කියලා කියන්නේ ඇති බවට හිටිනවා. ඒ කර්ම කෙලස් උදව් කරගෙන අදද මේ ආයතන ටික උපද්දනවා. භවපච්ච ජාති කියන අදද උපද්දනවා. මරණාසන්න මොහොතේදී දාපේ ඔය නිමිත්තම සිහි වෙලා ඔය නිමිත්තම සිහි කළා. අද දැන් උපුල් මහත්තයා සිහි කළා බලන්න යන්නේ අපි යන්න හදනවා වගේම සිහි කළා එයාව හම්බෙන්න යන්න යනකොට එහෙමම ඒ විදිහටම විඥානය මෞකසකට බැස ගන්නවා. අද මේ විදිහටම සිහි කළා මේ කයට බැසගෙන ආයතන ටික උපදිනවා වගේම බල අද බලන්න යනවා කියන එකත් මේ කය ප්‍රාණවත් නැති නිසා විඳිලා නිසා ඒ බලන්න යන විදිහටම බලන්න ඕනේ නිසාම විඥාන නාම රූප ආයතන ටිකක් හදලා දෙනවා ආයෙත් බලන්න. ඒකයි මේ වෙන්නේ. එතකොට මට මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්න තියෙන දේ තමයි මෙන්න මේ සිද්ධිය ගැන බලන්න. අපි කියමු මාත්‍රලට අපි නිකන් හිතාගමු උගල මම ගන්න ඉතින් මට කතා කරන්න පහසෙන්ද දරුවෙක් ඉන්නවා කියලා දැන් ලෝකෙ අපි හිතාගෙන විදිහට දවුරු 12ක් විතර ළමයි කියනකොට ඒ කියන්නේ එතන ළමයා කියලා හිතන තැනක එතන තියෙන්නේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය. එතකොට ආහාරයෙන් හැදුණු මේ ඇහැ ඒ දෙන්න නිසා සිත ඉපදලා වුණ රූප නිමිත්තක් පහළ වෙනවා. දැන් ධර්මතානාත්ම ධර්මතා ටිකක් ඒ ටික හිතෙන් අල්ලගෙන මේ මගේ දරුවා මේ මගේ දුව කියලා අපි හිතුවාම ඒ එකම සෙනෙහස ආදරය කියන හැඟීම් ටිකක් ඒ හිතේම යෙදෙනවා, ඒ කර්ම නිමිත්තෙම යෙදෙනවා. ඔන්න ඒ ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධම වුණා. අපි කමු දැන් දරුවා රට ගියා කියන්නකො. දැන් පොඩි කාලේ දරුවා රට ගියා. ඒ දැකපු ඇහැ රූප චක්කු විඥානේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. නමුත් මේ දැන් මට අන්තිමටම දැකපු සිද්ධිය තමයි දැන් තියෙන්නේ දරුවා කියන තැනකින් හැඟීම් ටිකකින් තියෙන්නේ. දැකපු රූපය ඉතුරු නැතුව නිරුද්ධ වුණා. දැන් එතන තියෙන රූපය මම දැකපු එකට අයිති සිද්ධියක් නෙමෙයි. කනබුන ආහාර පාන අඩු වැඩි වෙනකොට හැදෙන රූප කලාප අඩු වෙන, කනබුන ආහාර වැඩි වෙනකොට හැදෙන රූප කලාප වැඩි වෙන, මෙබඳු මම දරුවා කියලා හිතන විදිහේ රූපයක් හදලා දෙන්න පුළුවන් විදිහේ සන්තති ධාතුව විතරයි තියෙන්නේ උතන. අෂ්ටමක රූප කලාප තියෙන තැන. මට මෙහෙම සටහනක් හදලා දෙන්න පුළුවන් විදිහේ ධාතුව විතර මෙහෙම රූපයක් නැහැ. නමුත් අපි කියමු දැන් අද වගේ පින්තූර නැහැ කියලා හිතන්න දැන් අවුරුදු දැන් පිටරටක ගියේ ඉගෙන ගන්න කියමුකෝ දැන් අවුරුදු 5කින් 6කින් දැක්කේ නැහැ. කතා බහ කරනවා. ඕන්න. හැබැයි අපේ රූපය සටහන දැන් දරුවා කියලා මේ ටිකම විතරයි දෙන්නේ දැන්. සමහර විට ලොකු ළමයෙක් දැන් ගොඩක් ලොකුයි නටනවා දඟලනවා. නමුත් අපි ගාව තාම දැන් සෙනෙහස අර ඇඟේ දැවිටි දැවිටි කතා කරපු අර පොඩි ළමයා කියන තැනින් තමයි දැන් තාම අපේ නිමිත්ත තියෙන්නේ. පෙර නේද? මේ නිමිත්ත ආපු මේ විදිහ රූපයක් පෙන්වන්න පුළුවන් ධාතුවක් දැන් වෙනස් වෙලා විපරිණාම වෙලා. විනාශ වෙලා විපරිණාම වෙලා. අවුරුදු 5-6කට පස්සේ දැන් දරුවා රටින් ඉඳන් එනවා කියන්නකො. එනකොට දැන් 13ානත්වයේ නිසා එන සංඥාව වෙනස්. ඉස්සෙල්ල 13 මත තිබුණු සංඥාව වෙනත් එකක්. ඒකයි හිතට අරගෙන අපි කෙනෙක් කියලා හදාගත්තේ. දැන් 13 වෙනස් වෙලා නිසා දැන් 13ානත්වයේ නිසා එන සංඥාව වෙනස්. එතකොට අපි ගාවක තියෙන විස්තරයට ගැලපෙන්නේ නැහැ. දැන් මම දරුවා කියලා හිතාගෙන හිටපු අවුරුදු 12 කාලේ තිබුණු අපි ගාව තිබුණු සංඥාවට හදාගත්ත විස්තර ටික තියෙනවනේ. දැන් ධාතුව නිසා එන සංඥාවට ඒක ගැළපෙන්නේ නැහැ. ඉතින් දැන් අඳුරන්නේත් නැහැ කියනවා. දැන් දරුවා ලොකු වෙලා කියනවා. ඇයි දැන් මේ තියෙන එකට එදා සෙනෙහ සාදරය ඇති කරගත්ත නිමිත්ත ගැළපෙන්නේ නැහැ. තේරුණා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් අරක අප්ඩේට් කරගන්නවා වගේ එකක් කරගන්නවා. ඒ කියන්නේ පරණ සංඥාව මකල දැන් ධාතුව මත මේ හැඩේ ගන්නවා. හරි දැන් මගේ දරුවා මේ මට්ටමේ කියලා හිතා ගන්නවා. දැන් අලුතින් දවස ගානේ ඔක අප්ඩේට් කළා නම් ලොකු ෆයිල් ගොඩක් නැහැ. ළඟ ඉන්නකොට වෙන්නේ දවස ගානේ වෙනස් වෙන නිසායි ලොකු වෙනසක් නැත්තේ. දැන් අවුරුදු 5කින් මේ සංඥාව 13 අනත්ත්ව නිසා එන සංඥාව අලුත් දෙය කරගන්න බැරි වෙච්ච නිසා තමන්ගේ මනසේ ලොකු වෙනසක් තේරුණේ. මම කියන එක තේරෙනවද? හැමදාම දැක්කනම් දරුවා අවුරුදු 12 ඉන්න දරුවා තමන් ගාවම ඉන්නවා කියලා කියන්නේ. ඒද ධාතුව වෙනස් වෙනවා. ඒ සංඥාව වෙනස් වෙනකොට ඒ සංඥාව මත දරුවා කියලා හදාගන්නවා. දවස ගානේ කරන හින්දා ඔක දකින වාරයක් ගානේ තමන්ගේ කර්ම නිමිත්ත කෙලස් ටික උපද්ද අලුත් වැඩියා කරලා පවත්වන නිසා මේ ධාතු උදව් කරගෙන ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මේ ධාතු උදව් කරගෙන කර්ම නිමිත්ත කෙලස් ටික කාලෙකින් අලුත් වැඩියා නොකළාම වෙනසක් දැනෙනවා. කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ අපි ගාව තියෙන කර්ම නිමිත්තයි කෙලස් ටිකයි අලුත් වැඩියා කරගන්න පුළුවන් මට්ටම ඇතිතක් අපි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියනවා. අපි ගාව තියෙන කර්ම නිමිත්තයි කෙලස් ටිකයි අලුත් දෙයක් කරගන්න ක්‍රමී නැති වෙච්ච දවසට යා මරණා කියනවා අපි. ජරා මරණය කියන තැනක උනේ දැන් අර කන බොන ආහාරයෙන් හැදුණු රූප සංතතියම නැති වුණොත් අපි ගාව හිතාගෙන ඉන්න මේ නිමිත්ත අලුත් දෙයක් කරගන්න තියෙන ගතිය දැන් නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ රූපය ඇහැට හම්බ වෙනකොටම මට උපුල් මහත්තයා කියන අදහස නම් යෙදෙන්නේ එයා හොඳයි හෝ නරකයි කියන කෙලස් ටික නම් පවත්තන්නේ. මේ ස්කන්ධ සංතතිය තියෙන්නේ මංගාව තියෙන මේ නිමිත්ත උපද්දලා පවත්තන්න. මට ලොකු වෙනසක් තේරෙන්නේ නැත්තේ හෙට දවසේද වෙනකොටත් මේකේ ධාතුව දිරලා ධාතුව වෙනස් වෙලා ඒ ධාතු නානත්වයේ මත සංඥාව වෙනස් වෙලා නමුත් ලොකු පරස්පරයක් නැති නිසා මංගාව තියෙන සතහන්ට වෙනස තේරෙන්නේ නැහැ. නමුත් නොදන්නා වුණාට අද මේ මට්ටමම ආපහු අලුත් දෙයක් කරගෙන උපුල් මහත්තයා කියලා යන්නේ. ඔක දවස කරන නිසා මගේ කර්ම කෙලස් ටික පවත්වන්න පුළුවන් නිසා මේ ජීවත් වෙනවා කියලා කියනවා. තේරෙනවද නේද? යම් දවසකදී මේ මංගාව හිතාගෙන ඉන්න විදිහේ සංඥාව උපදින්න තියෙන ධාතුවම නැති වුණොත් මංගාව ඒ වගේ සංඥාවක් උපදින්නේ නැත්නම් සංඥාව උපදිනකොටම උපුල් මහත්තයා කියන ටික ඒක තියෙන හැඟීම් ටික උපදින්න පවතන්න ක්‍රමේ නැති වුණොත් අපි කියනවා මෙහි මැරිලා කියලා. කෙනෙක් මරුණා නෙමෙයි අපි ගාව දැන් කර්ම නිමිත අලුත් වෙඩියා කරගන්න තිබුණු ඉඩ කෙලස් ටික අලුතෙන් අලුත් වෙඩියා කරගන්න තියෙන ඉඩ නැති වුණේ. හදාගත් එක නැති වෙන්නේ නැහැ. ස්කන්ධය නැති වුණාට අලුත් වැඩියා කරගන්න තියෙන ඉඩයි නැත්තේ. ඒ මොකද අලුත් වැඩියා කරගන්න කියන්නේ දැන් මේ නිමිත්ත අදහ රූප මේ ධාතුව තියෙන මට්ටමට සංඥාව අරගෙන මම පුල් මහත්ය කියලා නිමිත්තක් හදාගෙන මම තිබුණොත් තව අවුරුදු දෙකක් තුනක් යනකම් මම දැකේ නැහැ කියනකෝ. නමුත් ඒ ධාතුව වෙනස් වෙනකොට අවුරුදු දෙකකින් දකින්නකොට 13 ආනත්වේ නිසා ආය සංඥාව පහළ වෙනකොට මේ සංඥා වෙනස් වුණත් මට එදා තියෙන එක දැන් අද තියෙන එක මකලා ආදන් උපුල් මහත්තයා මෙහෙමයි කියලා හදා ගන්න පුළුවන් මට්ටම තියෙනවා. දැරියලා මේ ධාතු සංතතියම නැති වුණොත් මට මේ කර්ම කෙලස් ටික අලුත් දෙය කරගන්න තියෙන ඉඩ නැති වෙච්ච එක විතරමයි උනේ ජරා මරණ කියන තැනක අපේ. එතකොට මෙතනදී මට පෙන්වන්න තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක කාරණාවක් කියන්නේ. රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික අනාත්මයි. රූපේ කනබුන ආහාර නිසා හැදුනේ. වේදනා සංඥා චේතනා ස්පර්ශ නිසා හටගත්තේ, විඥානේ නාම රූප නිසා හටගත්තේ සත්වනෝ පුද්ගලනෝ ධර්මතාවයක්. ඔය ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් අවබෝධ කරගන්නේ නැතුව අවිද්‍යාවෙන් ඕකේ නිමිති අරගෙන ඒකෙන් පුද්ගලයේ දෙයක් හැටියට තණ්හා උපාදාන වුණොත් උඹලා ආපහු ජරා මරණ දුකට යනවා කියන ටික බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අද මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා තියෙන තැනක අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොට සංඛාර නිරුද්ධ කළොත් තණ්හා උපාදාන නැතිනම් මතු ජරා මරණ නෑ කියන එක පෙන්වනවා. මතු කියනකොට ඒක කරපු මොහොතේ ඉඳලා. ඔකෙද මම තව එක සිද්ධියක් පෙන්වන්නම්කො මේකෙදි. දැන් මම කියවනේ අර මේ ස්කන්ධ පංචකේ outgoing incoming කියලා දෙකක් ගැන. ඇහැ කන දිවනාසය ශරීරය කියන ස්පර්ශ ආයතන 6 හරහාම 13 අනත්ති නිසා සංඥා පහළ වෙන මට්ටම් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ රූප පේනවා, සද්ද ඇහෙනවා කියන හැමතැනකම පේනවා, ඇහෙනවා, දැනෙනවා. ওই ටික එළියේ ඉඳන් ඇතුළට එන ටික. මේකේ දෝෂයක් නැහැ. අහපහු ඇහැ අහකට ගන්නකොටම ඇහත් නිරුද්ධයි, පෙනුණු දේ තිතුරු නැතුව නිරුද්ධයි කියන එක නොදක තියෙන දෙයක් හැටියට අල්ලගෙන විඳොත් මොකද වෙන්නේ? ඔන්න අවිද්‍යා කර්ම ඉතුරු වෙනවා. කාම ධාතුවේ ස්වභාවය තමයි ආයතන 6න්ම කර්ම රැස් වෙනවා කාමවචර මට්ටමේ. ඒ කිව්වේ ආපහු යාට සිහි කළා යන්න 6 පොලක්ම හැදෙනවා කාම ධාතුවේ. රූප තියෙනවා කියලා බලන්න යන්නත් පුළුවන්, සද්ද තියෙනවා කියලා බලන්න යන්නත් පුළුවන්, ගන්ධ තියෙනවා කියලා බලන්න යන්නත් පුළුවන්, රස තියෙනවා කියලා බලන්න යන්නත් පුළුවන්, ස්පර්ශය ලබන්න යන්නත් පුළුවන්, සිතුවිලි හිතන්නත් පුළුවන් කියලා කාම ධාතුවේ ආයතන 12ක්කුයි 18 ධාතුවක්කුයි ස්කන්ධ පංචකයකුයි හම්බ වෙනවා යාට. එහි ඉඳන් එන එක නෙමෙයි මේ කියන්නේ. ඇවිල්ලා ආපහු යන්න හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ රූප භවය කියලා කියන්නේ ඉන්කමින් ආයතන 6ටම එන්නේ. ආවට එයාට නිමිති තියෙන්නේ ඇහෙන් දකින එකේ, සද්ධාහන එකේ, හිතින් හිතන එකේ විතරයි. නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බේ ගැන නිමිති නැහැ. ඒ හින්දා එයා ආපහු යන්නේ, එයා ඩයල් කරන්නේ තුන් පොලකට විතරයි. ඒ කියන්නේ එයාට රූපේ සිහි කරන්න පුළුවන්, සද්දේ සිහි කරන්න පුළුවන්, හිතින් සිහි කරන්න පුළුවන් විතරයි. තේරෙනවද කියන්නේ? ආයතන 6ටම එයාටත් රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. දැනුණාට එයාට ගඳ දැනෙන තැනක, රස දැනෙන තැනක, ස්පර්ශ දැනෙන තැනක හටගෙන නැති වෙනවා කියන ටික පේනවා. රූපවලදී රූපයක් ඇති බවට, සද්ද ඇති බවට, සිතින් දැනගත් අරමුණවලදී ඇති බවට ඉතුරු වෙනවා. ඒ හින්දා ඒක හොයාගෙන යනවා. ඒ මට්ටම. ඒ හින්දා ඔන්න අරූප භවයේදී වෙන්නේ මොකද්ද? ඉන්කමින් 6 මාවට අවුට් ගොයින් තියෙන්නේ ආයතන 6යි. ඇහැයි රූපයයි, කනයි සද්දයයි, මනසයි ධම්ම ආයතනයි. 13යි. ස්කන්ධ පංචකයම තියෙනවා. අරූප භවය කියන්නකෝ. ඉන්කමින් 6ම තියෙනවා. අපි කියමු මේ රූප පේනවා. එයාට තේරෙන්නේ පේන රූපවල හිත වැඳෙන්නේ නැහැ. හටගෙන නැති වුණාට මෙතන තියෙන අවකාශනේ නිකන් උදාහරණයක් ඇද ගන්නකෝ. සද්දය කනට ඇහෙනවා. සද්ද හිත රැඳෙන්නේ නැහැ. හටගෙන නැති වුණාට අවකාශනේ තියෙන වගේ තැනකින් පේන ඇහෙන හයම වුණාට එයාගේ මනස ඉතුරු වෙන්නේ එක නිමිත්තයි නේ. එතකොට අවුට් ගොයින් එක තියෙන යාට එකයි. ඒ කියන්නේ ආයතන දෙකයි තියෙන්නේ. මන ආයතනේ, ධම්ම ආයතනේ. ධාතු තුනයි තියෙන්නේ. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. එතකොට ඒ මට්ටමේ තණ්හා උපාදාන කරලා තමයි යා ඒ මට්ටමේ භවයකට යන්නේ. ඒ කියන්නේ දැන් ස්පර්ශ ආයතන 6 නෙමෙයි මේ දෝෂේ. ස්පර්ශ ආයතන 6ේ නිර්වශේෂ නිරෝධය නොදන්නාකම නිසා ස්පර්ශ ආයතන 6ෙම ඇති හැටි නිමිති ගත්ත කෙනාට ආපහු යන්න ස්පර්ශ ආයතන 6ක් ඒ කියන්නේ ධාතු 18ක් ආයතන 12ක්ම ඉතුරු වෙන්නේ. ඒ මට්ටමට කිව්වා කාමවචරයි කියලා. ඒ මට්ටමේ විපාක උපද්දව උපද්දව විඳ විඳ ඉන්නකොට එයා උපදින්නේ ඒ වගේ ධාතුවකමයි. මේ ස්පර්ශ ආයතන 6 ආපහු ඇතුළට එන එක මේ ස්පර්ශ ආයතන 6ට එද්දී එයා ගාව තියෙන රූපවචර මට්ටමේ සංයෝජනයක් නා. එයාට ආපහු හසු වෙන්නේ නිමිති හිටින්නේ එයා සිහි කළ යන්නේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, හිතින් දකින අරමුණු කියන ආයතන 6 විතරන. 13 විතරන. ඔන්න එයාට අවිද්‍යා පත්‍ය සංඛාර වෙලා තින්නේ රූපාවචර මට්ටමේ. සංඛාර පත්‍ය විඥානං කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, මනෝ විඥාන විතරයි යාට. එතකොට ඒ මට්ටමේ තණ්හා උපාදානයක් කියදුනොත් ඒ මට්ටමේ භවය උන්නේ යයි. දැන් අර නාම රූප දෙක ආйти නෑ මේ එකම තුන් භවයේ එකකටවත් මම කියන්නේ එක තේරෙනවද කියන එක. ඊට පස්සේ ඒ කියන්නේ ඉන්කමින් එක ආйти නෑ මේ තුන් භවයේ එකකටවත්. එතකොට ඔන්න ස්පර්ශ ආයතන 6ටම ආයත අරමුණු එනවා නොපෙනෙනව නෙමෙයි. මේ රූපේ පේනවා. පේුණට එයට කාමවචර මට්ටමේ ඒ කියන්නේ මේ පේන රූපෙට රූප වෙනින එක දෝෂේ නෙමෙයි. පෙනෙන එකට හිතුවත් දෝෂේ නෙමෙයි. පේන එකට කිව්වත් දෝෂේ නෙමෙයි. පේන කාර්මය යමක් ගත්තට කෙරුවට ඒ දෝෂේ නෙමෙයි. දකින්නකොට දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් එයා පෙවුණු දේ නිරුද්ධ වෙනකොට පේන දේට හිතපු දේ, කියපු දේ, කරපු දේ නිරුද්ධ වෙන සංකාර නිරුද්ධ වෙනවා. සංකාරෙ හිටින්නේ නැහැ. පෙනෙන දේ හටගෙන නැති වෙනවා කියන එක නොදන්නා අවිද්‍යාව තිබුණොත් පේන දේට හිතන කියන කරන දේවල් සංකාරෙද නිරුද්ධ වෙන්නේ නැහැ. ඇයි පේන දේ තියෙනකොට පේන දේට හිතපු කියපු කරපු දේ තියනවා වෙනවා. එතකොට රූපාවචර මට්ටමේදී අරූපාවචර මට්ටමේදී වෙන්නේ ඇහැට මොන දෙයක් පේන්න ඕනම දෙයක් පේන්න පුළුවන්. පේන දේවල් අරඹයා හිතන්නත් පුළුවන්, පුද්ගලයෙක් කියලා හිතන්නත් පුළුවන්, උපුල් මහත්ය කියලා හිතන්නත් පුළුවන්, දරුවා කියලා හිතන්නත් පුළුවන්, දරුවට කෑම ටික කන්න දෙන්න ඕන කියලා කියන්නත් පුළුවන්, කරන්නත් පුළුවන් ඕන දෙයක් පුළුවන්. දැකීමෙන් පස්සේ නිරුද්ධයි කිව්වහම ඒ කල කී දේත් නිරුද්ධයි. එයාට නුවණ හිටින්නේ අවකාශය නම් ඉතුරුයි වගේ තැනක ඉන්න. අර කරපු කිව්ව දේවල් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එයාට නිමිත්ත තියෙන්නේ අවකාශය වගේ තැනක ඉන්නම්. ඔන්න ඒක තමයි යාගේ අවිද්‍යාපච්ච සංකාරා. දැන් සංකාරපච්ච විඥානං කියන්නේ එයාගේ හිත බැඳිලා තියෙන බැසගෙන තියෙන අවකාශය කියන මට්ටමක ඉන්නවා. ඒ මට්ටමේ වේදනාවකටයි තණ්හා උපාදාන. එහෙම උනොත් එයා ඔන්න ඒ භවෙ කියලා කියනවා. ස්පර්ශ ආයතන 6ටම ඇතුළට යමක් එනවා. පේන ඇහෙන හැම දෙයකටම හිතනවා කියනවා කරනවා. ස්පර්ශ ආයතන 6ම නිරෝෂේෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලුත් නිරුද්ධයි කියලා යම් කිසි කෙනෙකුට දකින්න තැනට මනස ගන්න පුළුවන් වුණොත්, අවිද්‍යාව ශේෂයක්වත් නැති වුණොත් තුන් භූමිය යන ඒ කියන්නේ 18 ධාතුවම නිරුද්ධයි. ආයතන 12ම නිරුද්ධයි. පංච උපාදාන ස්කන්ධයම නිරුද්ධයි. තුන් භූමිය අනුවගේ කිසිදු ධර්මයක් නැහැ. එතනට කියනවා රහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ අවිද්‍ය දැන් ඔගොල්ලෝ දැක්කද මං කිව්වා ඉන්කමින් කියලා කිව්වේ නාම රූප කියන ටික නැත්නම් ඉන්කමින් කියලා කිව්වේ මම අර ස්කන්ධ ටික ඕක මේ අවිද්‍යා පත්‍ය සංකාරකෙන් චක්‍රයට ඇතුල් කරන්න එපා. අවිද්‍යාව යෙදෙන්නේ ඒ ටිකේ. මේ ස්කන්ධ ඇහැට රූප පෙනෙන තැනක, කනට ශබ්ද ඇහෙන, නාසයට ගඳ සුවඳ දැනෙන ඒ ටික අවිද්‍යාවෙන් හටගත්ත ටිකක් හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බෑ. තේරුණාද? ඇහැට රූපයක් පෙනෙනකොට මෙතන තියෙන ස්කන්ධ ටික ස්පර්ශය නිසා මේ පෙනෙන දේ හටගන්නවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන තැනක මනස තියාගන්න. කණ්ණාඩියට එබුණු ඡායාවට එබුණු හිඳ ඡායාව හටගත්තා. ඉබින්ද පෙර තිබුණ නැහැ. ඉබුණු හිඳ හටගත්තා. නැති වෙනකොට නැති වෙනවා කියන තැනක හිත තියාගෙන කණ්ණාඩියේ තියෙන ඡායාවට ඕන දෙයක් හිතන්න ඕන දෙයක් කරන්න බයින්ද ඕනනම් කෝටුව කරගෙන ගහන්න ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ අහකට යනකොට ඡායාව නැති වෙනකොට හිතින් කින් කරපු ඒවත් නැහැ. ඒ වගේ මේ පේන දේ අරඹය දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියනව නෙමෙයි ආයතනයන්ගෙන් උපද්දපු දෙයක්මයි පේන්නේ කියන තැනක මනස නම් තියෙන්නේ ඕගොල්ලන්ගේ. ඔගොල්ලෝ මේ දෙයට මොනෝ දෙයක් හිතුවත් කිව්වත් කෙරුවත් අහකට යනකොටම ස්පර්ශ නිරෝධ මේ වේදනා සංඥා නිරුද්ධයි කියන තැන එනකොට සංකාර නිරුද්ධයි අවිද්‍යාව නිරුද්ධයි සංකාර නිරුද්ධයි ඉතින් කින් කින් නිරුද්ධයි. යම් කිසි කෙනෙකුට ස්පර්ශ ආයතන හයේම පේන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා නම් ඒ මනසට කිව්ව අපරියාපන්නයි කියලා. දැන් ස්පර්ශ ආයතන හයම හටගෙන නිරුද්ධ වෙද්දි හයම ඇති බවට නිමිති හදාගෙන ඒ හයම හොයාගෙන යන මට්ටමට කාමාවචර කිව්වා. ස්පර්ශ ආයතන හයෙන්ම පණිඩ එද්දි ආයතන තුනක් විතරක් හසු කරගෙන ඒ තුන විතරක් හොයාගෙන යන මට්ටම රූපාවචරයි කිව්වා. ආයතන හයෙන්ම පණිඩ එද්දි හයෙම අනිත්‍ය දකිනවා එක් අවකාශයක් විතරක් තියෙන එක වගේ තැනකින් අපි කියන අරූපාවචර මට්ටමක් නම් කළේ ඒ මට්ටමේ නිමිති කිව්වා. ස්පර්ශ ආයතන හයේම Nirodhe දකින්න එකම මට්ටමක නිමිත්තක්වත් තියාගන්න නැති වුණොත් මෙහාට යන්න අනිමිත්තයි. ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියන තැනකින් මුවන තියාගෙන කටයුතු කරනවා කියන්නේ. එතෙන්ද කියන සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක්වත් නැහැ. මේ උපදිශේෂයක් ඇතුව නිවන් දැක්කා. අපි කියන අනුපාදා පරිනිර්වාණය. උපාදාන වශයෙන් ගත්තේ නැහැ. මොකද්ද? ඇහැ උපාදාන කරන්නේ නැතුව, රූපේ උපාදාන කරන්නේ නැතුව, චක්කු විඥාන උපාදානය කරන්නේ නැතුව, චක්කු සම්පස්සි උපාදාන කරන්නේ නැතුව, අල්ලගන් නැතුව විඳිනවා. උපාදාන නොකොට ජීවත් වෙනවා. ඒකේ ස්වභාවය තමයි මොකද්ද? ඒව හටගෙන නැති වෙනවා කියන තැනකින් ජීවත් වෙන ඇති බවට හිතෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් උපාදාන වෙලා නැහැ. අවිද්‍යාවක්වත් නෑ රහතන් වහන්සේ. තව පැත්තකින් කෙටි අදහසක් ගත්තොත් ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුනෑම් පස්සෙත් තමන්ගේ මනසේ දෙපැත්තේ ඉදෙන්න නිමිති නැත්තම් කෙලස් නැත්තම් ඉබේම පෙනෙන දේ පෙනී දිත්තේ දිත්ත නැත්තම් වෙනවා රහතන් වහන්සේ කියලා කියනවා. තමන් තුල ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගන්න පුළුවන් මත්ත්‍ය කලයුත්තක් නෑ. කලයුත්ත කළා යමක් සඳහා මේ ශාසනයට ආව නම් ඒක මම කලාගෙන ප්‍රත්‍යක්ෂ ඥානෙ තමන් තුල උපදවා ගන්න පුළුවන් තමන්ගේ මනස දැකලා. මොකද්ද? යමක් ඇහැට රූපයක් පේනකොට පේන්න පෙරත් පේන්නන් පස්සේ තමන්ගේ මනස දිහා බලන්න. ඒ ආරම්භය නිමිතිත් නැත්තම් කෙලෙසුත් නැත්තම් වර්තමානයේක හටගෙන නැති වෙනවා කියන තැනකනම් තියෙන්නේ තමන්ට මම තණ්හාව නැති කළ කෙනෙක් ආය උපදින්නේ නැහැ කලයුත්ත කලා කියන තැනකින් තමන්ටම කියන්න පුළුවන් තමන්ගේ මනස දිහා බලලා. ඇයි මේ ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන ටික තමන්ට පේනවා? එයාට කියන සෝපදිශේෂ නිබ්බන් උපදිශේෂයක් තන මේ ස්කන්ධ පරිහරණය පමණක් තියෙනවා. දිවි කෙලවර කොට ඇති පැවැත්ම ආයතන ටික නිසා ඇති පැවැත්ම විතරක් තියෙනවා. කර්ම කෙලස් ඔක්කොම අතහැරලා පිරිසිදු මනසකින් ජීවත් වෙනවා. මෙතන කියන රහතන් වහන්සේ කියලා. එතකොට මෙතනදී එක කාරණාවක් දකින්ද ඔය හේතුඵල ධහම කැටි කළ ගත්තු බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගාව යෙදෙන්නේ කාම උපාදානයේ අත්වාද උපාදානය. ඒ කියන්නේ පුද්ගලයේ රත්තරන් රිදී මුතු මැණික් ගෙවල් දුරවල් කියලා ඒව කාම උපාදාන. රූපයන් අත්තෝ සමුන පස්සේ රූපය ආත්මයක් රූපය අසුරු කරගෙන සත්වයක් ඉන්නවා කියන අදහස් අපි ගාව තියෙන අත්වාද උපාදානය. මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටික දකින්නකොටම අපේ මනසේ මේ උපාදානිය යෙදෙනවා නන. මේ උපාදානයට හිත නිසා මේකට කිව්ව උපාදාන ස්කන්ධය කියලා. දැන් මේ රූපය පෙනෙනකොට මගේ මනසේ උපදින්නේ පවතින උපාදාන මට්ටමක් නම් උපාදානයක් නම් මේ රූපේ විපරිණාම වෙනකොට මම විඳින්නේ පංච උපාදාන ස්කන්ධ දුක. ඒ කියන්නේ දැන් රූපය ස්කන්ධය. අනාත්ම ස්කන්ධය. මන් තුලයි සත්‍ය පුද්ගලයා කියන උපාදානය තියෙන්නේ. මම ස්කන්ධ ටික දන්නෙත් නැත්නම් උපාදානය දන්නෙත් නැත්නම් ආහාරයෙන් හැදෙන රූපය කියලා දන්නෙත් නැත්නම් රූපේ දකින්නකොට මා තුල පුද්ගල භාවය පුද්ගල සංඥාව ඉපදිලා කියන එක දන්නෙත් නැත්නම් මට පේන්නේ රූපේ පුද්ගලෙක් වගේ මම විඳින්නේ පංච උපාදාන ස්කන්ධ දුක. ඒ කියන්නේ පුද්ගලයෙක් ලෙඩ වුණා මහලු වුණා මැරුණා කියන තැනකින් තමයි පංච උපාදාන ස්කන්ධ දුකක් එන්නේ. දුකට හේතුව ස්කන්ධ ටික පනවන්න බෑ උපාදානය. මං ගාව තියෙන මේ වැරද්ද. උපාදානය නැතිකළු තණ්හාව නැති කෙරුවොත් මේ දුකෙන් මිදෙනවා. ඒකට තියෙන්නේ මොකද්ද? දැන් මේ රූපේ දකිනකොට පුද්ගලයෙක් කියන අදහස මට නම් උපදින්නේ. ඒක හිතේම නිමිත්ත හදාගෙන මේ මගේ අප්පච්චි මට කණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා කියලා තණ්හාව මගේ මනස තුල ඇති වෙන විදිහටම මම හිතන නිසාම තණ්හාව ඇති වුණා නන. මගේ අප්පච්චි මං වෙනුවෙන් මෙහෙම කළා කියලා නැවත නිමිත්ත දිහා බලලා මම හිතනකොට ඒ හිතීම නිසාම සෙනෙහස කියන හැඟීම මගේ මනස තුල ඇති වෙන විදිහටම මම හිතලා නම් තියෙන්නේ. දැන් ওই නිමිත්ත එක්ක තියෙන්නේ තාත්තා කියලා හිතන කමත් එක්ක තියෙන්නේ මට ওই වගේ හැඟීම් ටිකක්. කනබුන ආහාරයෙන් යුක්ත රූපය නිසා මේ 13 ආනත් එනකොටම මං අර හදාගත්ත නිමිත්තත් ඒ කෙලෙස් ටිකත් නම් මගේ මනසේ යෙදෙන්නේ. මට තාත්තා හම්බෙලා තාත්තට ආදරේ සෙනෙහස වගේ තැනකින් හැමිලේ මං ජීවත් වෙන්නේ. ඊට පස්සේ මේ ධාතු විපරිණාම වෙනකොට එදාටත් මට තග්ගල සිහි වෙන්නේ තාත්තව. දැන් තග්ගල ගලපනවා මං එදා හිටපු සංඥාව තාත්තා දැන් තියෙන මට්ටම තාත්තා මැරිලා කියලා අඬනවා. තාත්තා දැන් වයසට ගිහිල්ලා කියලා අඬනවා. ධාතු විපරිණාම වෙද්දි මම මට මේ පංච උපාදාන ස්කන්ධ දුක මම විඳින්නේ. ඒ දුකට හේතුව මොකද්ද? අර මනසේ අප්ඩේට් කරගත්ත හදාගත්ත උපාදානයි තණ්හා උපාදානයි දුක පංච උපාදාන ස්කන්ධ දුකට හේතුව පනවන්න පුළුවන් මේ කනබුන ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටික නෙමෙයි. තේරුණා නේද? ඒ කියන්නේ මේකේ මට හම්බුනේ ඇස ඉදිරිපිට කනබුන ආහාරයෙන් හැදෙන රූප නිමිත්තක් විතරමයි. ඔය නිමිත්ත ගත මේ හිතේ ස්වභාවයක් තියනවා. හිතන විදිහට හිතේ ගති වෙනස් වෙනවා. ඕගොල්ලෝ නම් දුක එන විදිහට ටිකක් හිතන්න තමන්ගේම හිත හිතපු නිසා දුක් වෙන්නේ නැද්ද කියලා. සතුටු වෙන විදිහට හිතන්න හිතන කම නිසා සතුටු වෙන්නේ නැද්ද කියලා. ඒ හිතේ හැටි හිතේ වර්ණ ස්වභාවය මේ නිමිත්ත අරගෙන ඔය නිමිත්ත දැන් කනබුන ආහාරයෙන් හැදුණු බලන්න පිරිසිදුව කනබුන ආහාරයෙන් හැදුණු සත්තු පුද්ගල නොවන නිමිති මාත්‍රයක් විතර මේ පේන්නේ. මේ පෙනෙන නිමිත්ත හටගන්න නැති වෙනවා කියලා දන්නේ නැතුව ඇති බවට විඳිනකොට නිමිත්ත ඔහොමම හිටිනවා. දෙවුනොට නිමිත්ත බලාගෙන නිමිත්තට අපි හිතන දුක එන සැප එන විදිහට මේ මගේ අප්පච්චි මට පොඩි කාලේ ඉඳන් මෙහෙම කන්න බොන්න දුන්නා මෙච්චර උපකාර කළා මෙහෙමයි කියලා විස්තර ටික නිමිත්ත හිතනකොට ඒ හිතන විස්තරකම නිසාම පුදුමාකාර හැඟීම් ගොඩක් දැන් ඒ ඇවිල්ලා ඒ හැඟීම් ටික නිමිත්තත් එක්ක තියෙනවා. ඊගා දවසේ තියෙන මේ එකයි අර මනෝපබංගම ධම්මා කියලා කියන්නේ මනස සියලු සිතුවිලි වලට පෙරටුව ගමන් කරනවා. යකඩෙන් නැගුණු මලේ යකඩෙම කනවා. ඒ වගේ නුවණ නැති කෙනා උපද්දන කෙලෙස් මලේ යාවම් පුච්චනවා කියලා කියන්නේ. ඇහැට රූපේ ගැටෙනකොටම මට අර නිමිත්ත දකින්නවත් එක්කම මට සිහි වෙන්නේ මම අර හදාගත්ත විස්තර ටික නම් මං දැන් මෞසෙනෙහස පියසෙනෙහස උරුම කෙනෙක් වෙලා ඒක මම ඉන්නේ. නමුත් මෙතන අනාත්ම ධර්මතාවයේ ශේෂයක්වත් නැහැ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයෙන් සතුටු වුණොත් ඒ කියන්නේ මේ උපාදානය මේ ස්කන්ධ ටික මේ ස්කන්ධයි උපාදානය දෙක එකට එකතු කරලා සතුටු වුණොත් මම තාත්ත කෙනෙක් ඉන්නවා කියන තැනකින් මම සතුටු වුණොත් ඕකේ තියෙන දුක ආදීනවකුත් තියෙනවා ආස්වාදයේ ටික ආදීනව ගොඩයි තාත්ත මරුණු දුකමට ගොඩක් කල් විඳින්න වෙයි තාත්ත ලෙඩ වෙච්ච දුක විඳින්න වෙයි තාත්ත ඉන්නවා කියන සැප දකින්නකොට විතරයි මට ඒ කියන්නේ ඇහැට පේනකොටම අපච්චි ඉන්නවා කියන තැනකින් සිහි වෙනවා මට නැත්නම් රත්තරන් කියලා සිහි වෙනවා රිදී කියලා සිහි වෙනවා ඊට පස්සේ නමුත් අනිත්‍ය වෙන ලෝකේ විපරිණාම වෙන ලෝකේ ධාතු වෙනස් වෙනවා. තාත්තා මැරෙනවා නෙමෙයි රත්තරන් නැති වෙනවා නෙමෙයි. සතර මහා ධාතුන්ගේ හටගත් රූපේ ආහාර වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මගේ මනසේ මේ නිමිත්තට ගොඩාක් බැඳිලා නම් තියෙන්නේ. මම බැඳිච්ච නිමිත්ත විපරිණාම වෙනකොට මට දුක එනවා. කියනක තේරෙන. එතකොට පංච උපාදානස්කන්ධ දුකක් අපි විඳින්නේ. දුකට හේතුව අපි ගාව තියෙන උපාදානය තණ්හාව. උපාදානයේ තණ්හාව නැතිකොට පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා. මාර්ගය තමයි මොකද්ද? මේ උපාදානය නැති කරන්න. සතර උපාදානයෙන් මිදින්න. ඒකට කරන්න තියෙන මොකද්ද? ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංගම මේ රූපයයි මේ රූපේ ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියලා හොඳට බලන්න. එහෙම බලනකොට වෙන්නේ මේ රූපේ ආරම්භය පුද්ගලයේ කෙනෙක් කියපු ගතිය ටික ටික ගෙවෙනවා. රූපේ ඇත්ත අපි කියමු කායanusasanawa වඩනවා කියලා. දැන් මේ අර්ථය දුක පෙන්නලා දුක ඇතිවීමට හේතුව තණ්හා උපාදානය කියලා පෙන්නලා තණ්හා උපාදාන නැති වෙනකොට දුක නැති වෙනවා කියලා පෙන්නලා ඊට පස්සේ මම මාර්ගය හැටියට පෙන්වන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය ඇත්ත බලන්න. මම පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට උපාදාන වෙලා තියෙන අල්ලගෙන ඉන්න ස්කන්ධ ටික දිහා බලන්න. එතකොට තේරෙනවා මගේ මනසේ තියෙන ප්‍රපංචයක් මේ. මම දුක් විඳින්නේ මගේ මනසේ තියෙන වැරද්දකට. කියන එක තේරෙනවා. ඊට පස්සේ මම ස්කන්ධ ටික බලන්න නුවණින් මෙනෙහි කරන්න වෙන්නේ මොකද්ද? උපාදානය අඩු වෙනවා, ආශ්‍රවය ගෙවෙනවා, කෙලෙස් ගෙවෙනවා. ආශ්‍රයක් ෂේ වුණොත් උපාදානය සම්පූර්ණ නැති වුණොත් මේ ස්කන්ධය රූපයේ සතර මහා ධාතුයි කනබුන ආහාර නිසා හටගෙන ආහාර නැති වෙනවා කියන තැන නුවණ හිටියේ මගේ කෙනෙක් පුද්ගලයේ හැටියට කාම භාණ්ඩ හැටියට ගත්ත ගන්න බවෙන් මනස මිදිලා ඒව නිසා කෙනෙක් නිසා පුද්ගලයෝ නිසා දේවල් කාරණා නිසා එන දුකෙන්ද මිදිලා මම පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා ස්කන්ධ පරිහරණයක් කරනවා කියන තැනකට එනවා අපේ මනස. තේරුණාද කිව්වේ? එතකොට දැන් මේ මෙහෙම හම්බ වෙනකොටත් ඕගොල්ලෝ දකින්න මේද කනගුණ ආහාර යුක්ත රූපය ඇසිදි පිට එනකොට අපි ගාව ආශ්‍රවයේදීලා මේ තියෙන්නේ මේ තව සත්ව පුද්ගලයෙක් හම්බ වෙනවා කියලා අපිට හිතෙන්නේ අපි ගාව ආශ්‍රවයේදීලා තියෙන්නේ ආශ්‍රයක්ෂය කරගන්න තියෙන්නේ. ඉතින් ඒක කරගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාදයේ මේ අර්ථය හරියට විතරයි. ඒ කියන්නේ අවිද්‍යා සංඛාර පෙරයි කියලා දාලා මෙතන පංච උපාදානස්කන්ධයක් හැටියට දාලා මේ වැරද්ද තිබුණොත් ගොඩ යන්නම බෑ. අන්තිමට නිවන කියන උත්තරය ආවේ මොකද්ද? පංච උපාදානස්කන්ධ දුකෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියපු ටිකෙන් මේ ජීවිතේම ඒ දුකෙන් මිදීමයි සෝපදිශේස නිබ්බාන කියලා කිව්වේ. මොකද පංච උපාදානස්කන්ධ දුක තියෙන්නේ අද වැරද්දක් නිසායි. ඒ කියන්නේ මෙතන ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධය නොදන්නාකම නිසා කර්ම උපාදාන හදාගෙන නම් තියෙන්නේ. එතකොට ඒ ස්කන්ධයි උපාදානයයි දෙකම නිසා නම් පංච උපාදාන ස්කන්ධ දුකක් විඳින්නේ. දුකට හේතුව ස්කන්ධ කියන්න බෑ උපාදානය. උපාදානය නැති කළොත් පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. මොකද ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් මිදෙනවා කියලා දැකලා උපාදානයන්ගෙන් මිදෙන්න ආශ්‍රයයක් ගෙවීම සඳහායි මේ ඉති රූපං ඉති රූප සමුදේ ඉති රූප සත්තංගම කියලා ස්කන්ධයන්ගේ උදේවැය බැලුවේ. ස්කන්ධයන්ගේ උදේවැය බලන්ද ඒක දකින්ද උපකාර පිණිස තමයි සමාධියක් උදව් කරගත්තේ සමතකමට අනක් වැඩිවේ. සමතකමට අනක් වඩා ගන්න සමාධිය ඇති කරගන්න උපකාර පිණිස තමයි සීලයක පිහිටියේ. සීලයක පිහිටලා සමතකමට අනකින් හිත වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බැලුවා ඇයි? ඇයි අපි ස්කන්ධයන්ගේ උදේවැය බැලුවේ? ස්කන්ධයන්ගේ ඇත්ත ඇති ඇති දකිනකොට තණ්හාව ගෙවෙන උපාදානය නැති වෙනවා. උපාදානය නැති වෙනකොට තණ්හාව නැති වෙනු නැති වෙන මොකෙන්ද? මොකටද? පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න. මව්මල දුකෙන්, පියාමල දුකෙන්, සහෝදරය සහෝදරී ඥාති හිතේසින් මරණ දුකෙන්, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදීම සඳහා. මිදීම සඳහා. සීල සමාධි ප්‍රඥා විමුක්ති මොකද්ද මිදෙන්නේ? ආශ්‍රවයන්ගෙන් මිදෙන්න. කෙලෙසුන්ගෙන් මිදීම සඳහා. පංච උපාදාන ස්කන්ධයෙන් මිදීම සඳහා. ජරා මරණයන්ගෙන් මිදීම සඳහා. මිදුනහම මිදුනා කියන නුවණාව. එතකොට සීලයක පිහිටල සමාධි වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බලමින් උපාදාන සතර උපාදානයෙන්ම මිදිච්ච මනසකින් ආශ්‍රයක් ශේවිච්ච මනසකින් ජීවත් වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ කළ ගුරු බර බහා තබල ජීවත් වෙනවා. එතකොට කය කෙලවර කොට ඇති වේදනාවක් දිලි කෙලවර කොට ඇති වේදනාවක් විඳිනවා රහතන් වහන්සේ කියලා කියනවා. ජරා මරණ දුකෙන් ඈතර වෙලා ජරා මරණ දුකෙන්ම මිදිලා ශෝක පරිදේවයන්ගෙන් මිදිලා සිසිල් වෙච්ච නිවිච්ච මනසකින් ස්කන්ධ පරිහරණය විතරක් කරනවා. මේ ස්කන්ධයන්ට තියෙන ආයුසන්තතියත් අතහැරනකොට කල්ැතුවම නැවත යන්න තියෙන කර්ම නතර කළා තිබුණේ. නිබ්බන්ති දීරා යතයම්ප දීපෝය දීර්යන් වහන්සේ නිවෙනවා පහනක් නෙවෙනවා වගේ කියලා කියනවා. ඉතින් මෙතනදී මම මතක් කළේ ප්‍රතිපත්තිය ප්‍රතිවේදයේ හරියට විතරයි ප්‍රතිපත්තිය හරියන්නේ කියලා කියන්නේ. මේ පරියත්තියේ අර්ථය හරියටම ගත්තොත් වර්තමානයක මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන්න අවිද්‍යාවෙන් කර්ම රැස් නොවන විදිහට තණ්හා උපාදාන නොවන විදිහට එහෙම අවිද්‍යාවෙන් කර්ම රැස් කළා තණ්හා උපාදාන වුණොත් පංච උපාදාන ස්කන්ධ දුක විඳින්න වෙනවා. දුකට හේතු උඹලට මේ කර්ම කෙලස් ටික. මේ කර්ම කෙලස් නැති කළොත් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. කර්ම කෙලස් නැති කරන මේ ස්පර්ශ ආයතන 6 නෝන පිහිටවන්නේ කියන උත්තරේ ගන්න වෙනවා වර්තමානයක. ඒ ටික දකින්න වෙනවා. ඒ උත්තරේ ආවට පස්සේයි භවනාව කියලා එකක් තියෙන්නේ. ඒ කියන්නේ උදේවැය බලන්න වෙන්නේ මේ උත්තරේ සාක්ෂාත් කරගන්න. සමාධිය වඩන්න වෙන්නේ උදේවැය බලන්න උපකාර පිණිස. සීලයේ පිහිටන්න වෙන්නේ සමාධියට උපකාර පිණිස. එහෙම නැති වුණොත් මේ යන්නේ කොහාටද කියන එකක් නැති වෙයි. ඒ මොකක් සඳහාද මේ කරන්නේ කියන ටික නැතිවේ. පරියප්තියෙන් තමයි හරියටම ප්‍රතිපත්ති අරගෙන දෙන කාරණාවත් මේ කාරණාව සඳහා ඕගොල්ලෝ මෙහෙම කරන්න කියන උත්තරයත් ලබා දෙන්නේ. ඊට පස්සේ ඒ ටික උදව් කරගෙන ඕගොල්ලෝ කළොත් අනිවාර්යෙන් ඒ ටික නොවුනොත් තමයි පුදුමේ. දැනට ඒ කියන්නේ කොච්චරම මම ඔහොම විස්තර කළොත් ලොකු රටාවක් නැහැ. බුදුහාමුදුරන් කාලේ හම්බ වෙන බුදුහාමුදුරන්ට හම්බ වෙන මිනිස්සු අවිද්‍යාව සංකාර විඥාන නාම රූප පටිච්චසම්පාද අංග ඕව දන්නේ නැහැ මුකුත්. ඉතින් ඔයගොල්ලොත් එහෙමයි කියලා හිතන්නකො. මම මෙහෙම කියලා දුන්නොත් ඔයගොල්ලන්ට තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට එන්නේ කනබුන ආහාරයෙන් යුක්ත රූපයක්. ඔයගොල්ලෝ ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. මට ඔකට සහේතුක කර්ම කාරණා කියන ඒක නොදන්නා කම නිසා ඕගොල්ලෝ මේක අල්ලගෙන ඇති දෙයක් හැටියට බලනකොට තියෙන වැරද්ද තමයි ඕක නැති වුණත් ඇති හැටියට හිතිනවා. මේ ඇත්ත නොදන්නා කම නිසා මේ නිමිත්තක් පහළ වෙනකොට ඕක තමයි කර්ම නිමිත්ත කියන්නේ. ඕගොල්ලෝ අපිට ආපහු ලෝකය කියන එකක් හම්බෙන්නේ මේ ආයතන ටික අපි මෝඩකමට ආයෙ උපද්දවා ගන්නෙ දුක උපද්දවා ගන්නෙ. ඉන්න කෙනා බලන් යනවා කියලා ගියාමත් අපිට ඉන්න කෙනෙක් පේනවා නෙමෙයි මෝඩකම නිසා අපි ආයෙත් මේ ස්කන්ධ ටිකමයි උපද්දවා ගන්නෙ. ස්කන්ධ ටිකත් උපදිනකොට ආයෙත් අපිට කෙනෙක් හම්බුනා නෙමෙයි ආයෙත් අපේ මනස කෙලෙස්ම යෙදෙන්නේ. අපි මේ ටික නොදන්නා කම නිසා පුද්ගලයෙක් හම්බ වෙන්න යනවා, පුද්ගලයෙක් ඇසුරු කරනවා, රන් රෙදි මුතු මැණික් හම්බ වෙන්න යනවා, ඒව එක්ක ඇසුරු කරනවා වගේ තේරෙනවා. මෙහෙම කළාම තියෙන ආදීනව තමයි ඕහොම්ම කාම බහණ්ඩ කාම වස්තු ගත්ත අද්දෙකින්ම ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා පෙන්වන්න වෙනවා. පෙන්නලා මේ වගේ දුකට හේතු මේ වැරද්ද කියලා පෙන්නලා ওই වැරද්ද කරන් දෙපා. මේකේ තියෙන සිද්ධිය දකින්න ඕගලන්ට පෙන්නනවා. ඒ කියන්නේ දම් පුද්ගලයක් හැටියට අපිට පුද්ගලයක් හම්බෙන හැටි පෙන්වන බුදුරජාණන් වහන්සේ. මෙතන කනබුන ආහාර යුක්ත ස්කන්ධ ටික තියෙන්නේ ඒක නොදන්නාකම නිසා මේ නිමිත්ත අපේ මනසට අරගෙන අපි පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට අපි හිතන්නේ. දෙවනි දවසේදී ඇහැට රූප වෙනකොටම අර නිමිත්ත අපි තුල යෙදිලා මේ තියෙන්නේ කියන එක ටිකයි අන්තිමට කියන්නේ. මේකෙන් පෙන්වනවා කවදාවත්ම ඉන්න කෙනෙක් හම්බ වුණා නෙමෙයි. අපි හිතාගෙන ඉන්න හම්බ වෙන්න බලන් යන කෙනෙක් හම්බ වෙනවත් නෙමෙයි. කෙනෙක් බලන් කියලා යනකොටත් කෙනා ඉන්නේ අපේ මනස පැත්තේ. හම්බ වෙන්නේ ආයත ස්කන්ධ ටික හම්බ වෙනකොටම කෙනා කෙනා අදහස මනස නයිය දෙන්නේ. දෙපැත්තේම පුද්ගලයා ඉඳලා තියෙන අපේ මනසේ ඒක උපද්දලා පවත්තපු ස්කන්ධ ටිකක් තියෙනවා. ඒක අනාත්මයි. අපි කවදාවත් අනාත්ම ධර්මතාවය තේරලා නැහැ කියන ටිකක් කියන්නේ. ඔගොල්ලෝ මේ ඇත්ත දැක්කොත් කලකිරෙනවා කියලා, ඇහි කලකිරෙනවා, රූපේ කලකිරෙනවා කියලා කියන්නේ අපි මේ ආයතන ටික උදව් කරගෙන කෙලස් කර්ම ටික උපද්දලා පවත්තලා තියෙන්නේ. මේ ඇහැමට උදව් වෙලා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස ඇති කරව ගන්න. කෙලස් කර්ම පවත්ත ගන්න කියලා ඔගොල්ලෝ යම් දවසක දැක්කොත් විතරයි ඔගොල්ලෝ ඇහි රූපේ කලකිරෙන්නේ කියලා දැක්. ඒ කියන්නේ දරුවා බලන්න පුළුවන් කියලා හිතෙන තාක් ඕගොල්ලෝ මේ ඇහැ උපද්දවා ගන්නවා, රූපේ උපද්දවා ගන්නවාමයි. යම් දවසකදී ඕගොල්ලෝ දැක්කොත් මේ හිතේ තියෙන නිමිත්තයි දැන් දරුවා කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. දරුවා බලන්න කියලා ගියාමත් අනාත්මෝ ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටික උපද්දවා ගන්නවා, දරුවා කියන එක සිහි කරගන්නවා කියලා ඇත්ත හොඳට පෙවුනොත් ඕගොල්ලෝ දරුවා බලන්න යනවා කියන එක නතර වෙන්නේ එතකොටයි, කලකිරෙන්නේ. මොකද ඔය මෝඩකම කරන කෙනාට දුකක් ඉවර නෑ කියලා දකිනවා. කවදාවත් ගිහිල්ලා දරුවා බලන්න බෑ. ඒ කියන්නේ අපි මෝඩකම නිසා ස්කන්ධ එහෙම දරුවෙක් ඉන්නවා නම්, දරු සංයහසක් තියෙනවා නම්, තියෙන දෙයකින් සැප දුක් විඳිනවා නම් තව කමන්නෑ ඒක. තියෙන දෙයකින් දුක් විඳිනවා නම් ඒත් කමන්නෑ. මේ කියන්නේ සිද්ධිය බලන්න. ඒ කියන්නේ උඹලා දරුවෙක් බලන්න යනවා කියලා අදහසින් ගියත් ආහාරය නිසා සලආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙච්ච වේදනාවක් එන්නේ. බලගේ මානසික දෙනවා තණ්හා උපාදානයක් ආපහු. දරුවා දැක්කා, දරුවා හම්බුණා කියලා කෙලෙසේ පෙන්නනවා. ඒක දැන් අපිට ඉන්න දරුවා අවස්ථාවකට හරි පෙවුනා නම් ඒත් කම නැහැ. පිනුම නිසා එන වේදනාව කියනවා ඒත් කම නැහැ. දුකක් ආවත් කම නැහැ. ඒක ඇත්තට විඳලානේ. නමුත් මෙතන තියෙන සිද්ධිය ගැන කියන්නේ මේ වෙන්නේ වෙන දෙයක්, කරන්නේ වෙන දෙයක්, අපි හිතාගින්න වෙන එකක්. කෙනෙක් ගැන හිතනකොට මම මේ කියන එක තේරෙනවද බලන්න හොඳට. ඒ කියන්නේ කිසිම දවසක එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා සතර මහා ධාතුයේ කලකිරෙනවා කියලා. මෙච්චර කාලයක් දරුවා බලන් යනවා, රත්තරන් බලන් යනවා, තේවත්තු පුල්වත්තු බලන් යනවා කියලා හිතාගෙන හිටියට අවිද්‍යා කර්මයන්ගෙන් සතර මහා ධාතුයි ඉපැද්දුවේ මෙයා. සතර මහා ධාතුවයි උපද්දවන්නේ. ඇයි? ඇහැ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූප ටිකයි අවිද්‍යා කර්මයන්ගෙන් උපද්දවන්නේ. ඉපදෙනකොටම තේවත්ත දැක්ක, පොල්වත්ත දැක්ක, දරුවා දැක්ක, රත්තරන් හම්බුණා, රිදී හම්බුණා කියලා කෙලස් ටික යෙදෙන හින්දා ආයෙත් මේ ඇත්ත වැහෙනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව, ආශ්‍රව නිසා ඇත්ත වැහෙනවා. ආයෙත් ඊගාවට මෝඩකම ඉතුරු වෙනවා. ආයෙත් සතර මහා ධාතුව හදන්න තියෙනවා. ඒ කියන්නේ තේවත්ත බලන්නවා, පොල්ලත්ත බලන්නවා කියන අදහසින් ගියත් ආයෙත් ඇහැ රූප චක්කු විඥානෙ උපදින්නේ. ස්කන්ධ ටික උපදින්න සතර මහා ධාතුව හදාගන්න. ආය සතර මහා ධාතු ස්කන්ධ ටිකයි ඉපදුවේ කියන එක නොදන්නා කම නිසා ආය රත්තරන් දැක රිදි දැක දරුව දැක කියලා කෙලස් ටික හේදෙනවා. ආයත් කෙලස් ටික තිබුණා වෙන්නේ ආය සතර මහා ධාතු උපදනවා. උපදනවා කියලා කිව්වේ නිකම්ම නෙමෙයි සතර මහා ධාතු උපදනවා කියන අදහසින් නෙමෙයි යා පංච උපදන ස්කන්ධයක්. කියන්නේ gedara බලන් දෙනවා, දරුව බලන් දෙනවා, පුල්ලොත්ත බලන් දෙනවා, තේවත්ත බලන් දෙනවා කියන අදහසින් යන්නේ. ගිහාම ආයත් වෙන්නේ මොකද්ද? සතර මහා ධාතුන් නිසා උපාදාය රූපයක් හදාගෙන ඒ නිසා ස්පර්ශයක් එන එක වෙන්නේ. ආයත් අවසන් වෙන්නේ තණ්හා උපාදානයකින්. හරි, දරුවා දැක්කා, ගෙදර දැක්කා, පොල්වත්ත දැක්කා, තේවත්ත බලලා එනවා. ඒ කියන්නේ ආයත් මේ සතර මහා ධාතු හදාගන්න තියෙන හේතු ඉතුරු වුණා. ඉතින් මේකේ කෙලවරක් නෑ. ඔහොම ගිහාම අන්තිමට ලැබිලා තියෙන්නේ ජරා මර දුක් විඳිනවා කියන චක්‍රයක් විතරයි. කිසිම තේරුමක් නැහැ. යම් දවසකදී ඔයගොල්ලෝ දැක්කොත් දරුවා බලන් යනවා, ගෙවල් බලන් යනවා, පොල්වතු තේවතු බලන් යනවා කියලා යද්දි කාමෙ මිදෙන්න එක රූපේ පිරිසිඳ අපි මේ සතර මහා ධාතු උපද්දලා පවත්තලා නේද තියෙන්නේ. ඒ ටික දකිනකොට ශනිකෝ අපේ මනසේ මේ ටික ඉදලා නේද කියලා දැක්කවුත් දකින මට්ටමට ආවොත් ඔගොල්ලෝ කල කිරෙනවා.